අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් අපි ආවා රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් ඔයාලගේ සිංහල භාෂාවේ එන ව්‍යාකරණ රීති කීපයක් හඳුන්වා දෙන්න. මුලින්ම කියන්න ඕන පුතේ, ව්‍යාකරණ රීති කියන්නේ බය හිතෙන අමාරු දෙයක් නන් නෙවෙයි. හොඳින් අහගෙන ඉඳලා තේරුම් ගත්තොත් ඔයාලට මේක හොඳින් දැනේවි. හොඳයි, අපි යමු අපේ පාඩමට. මුලින්ම මම ඔයාලට කියලා දෙන්න කැමති පුංචිම පන්තිවල ඉගෙනගත්ත ව්‍යාකරණ කොටස. ඔයාලා දන්නවද පුතේ පදයක් කියන්නේ මොකද්ද කියලා? අදහසක් ප්‍රකාශ කිරීමට ගන්නා අරුත් සහිත කුඩාම භාෂා ඒකකය අපි හඳුන්වනවා පදයක් කියලා. ඒ කියන්නේ තේරුමක් තියෙන භාෂාවේ පුංචිම ඒකකය තමයි පදයක් කියලා කියන්නේ. අපි උදාහරණයක් විදියට ගත්තොත්, මා කියන ශබ්දයට වෙනම ගත්තම අර්ථයක් නැහැ. ල කියන ශබ්දයටත් වෙනම ගත්තම අර්ථයක් නැහැ. හැබැයි මේ අර්ථයක් නැති මා කියන අකුරයි ලා කියන අකුරයි එකට එකතු කරාම මල කියන අදහසක් ඇති සම්පූර්ණ වචනයක්, එහෙමත් නැත්නම් පදයක් ඉදිරිපත් වෙනවා. අන්න ඒ වගේ අර්ථයක් තියෙන පද කීපයක් එකට එකතු වෙලා සම්පූර්ණ අදහසක් ඉදිරිපත් වෙන විදියට පිළිගත් රටාවකට පද ගැළපීමෙන් තමයි පුතේ වාක්‍යයක් නිර්මාණය වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, ගියා, ගෙදර, අම්මා කියලා කියන්නේ පද කීපයක් විතරයි. නිවැරදි පැහැදිලි තේරුමක් එකකින් කියවෙන්නේ නැහැ. හැබැයි ඒක පිළිගත් ක්‍රමයකට හැදුවොත් තමයි වාක්‍යයක් බවට පත් වෙන්නේ. එතකොට නිවැරදි වාක්‍ය වෙන්නේ අම්මා, ගෙදර, ගියා කියන එක. මෙන්න මේ විදියට හැදෙන වාක්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක, සකර්මක වාක්‍ය. ඒ කියන්නේ කර්මයක් සහිත වාක්‍ය. අනිත් එක තමයි අකර්මක වාක්‍ය, කර්මයක් රහිත වාක්‍ය. මේ සකර්මක වාක්‍ය ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. එක, කර්තෘකාරක වාක්‍ය. ඒකෙදී කර්තෘ තමයි පුතේ මූලික වෙන්නේ. දෙක, කර්මකාරක වාක්‍ය. ඒකෙදී කර්මය තමයි මූලික වෙන්නේ. අකර්මක වාක්‍ය කියලා කියන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ කර්මයක් නැති වාක්‍ය. දන්නවද ඔයගොල්ලෝ කර්මයක් නැති වාක්‍ය කියන්නේ මොනවද කියලා? ඉර, පායයි. ඒකේ තියෙන්නේ කර්තෘ සහ අවසාන ක්‍රියාව විතරයි. මල, පිපේ. ඒකේ තියෙන්නේත් කර්තෘ සහ අවසාන ක්‍රියාව විතරයි. හරි. දැන් අපි ඊළඟට බලමු කර්තෘකාරක වාක්‍යයක ප්‍රධාන කොටස් කීයක් තියෙනවද කියලා. මම ගෙදර යමි. මෙන්න මේ වාක්‍යයේ පුතේ මම කියලා කියන්නේ කර්තෘ. මෙයා හැමදෙස්සෙම ඉන්නේ උක්ත රූපයෙන්. ගෙදර කියලා කියන්නේ කර්මය. එයා හැමතිස්සෙම ඉන්නේ අනුක්ත රූපයෙන්, චුට්ටක් විතර අකර්මණ්‍ය වෙලා. යමි කියලා කියන්නේ අවසාන ක්‍රියාව, එහෙම නැත්නම් ආඛ්‍යාතය කියලා අපි හඳුන්වනවා. එතකොට වාක්‍යයක අවසාන ක්‍රියාව කරන තැනැත්තට අපි කියනවා කර්තෘ කියලා. එයා හැමතිස්සෙම ඉන්නේ උක්ත රූපයෙන්. අවසාන ක්‍රියාවට භාජනය වන නාම පදය කර්මය කියලා හඳුන්වනවා. එයා ඉන්නේ අනුක්ත රූපයෙන්. උක්තයට අනුව තමයි අපි අවසාන ක්‍රියාවේ ලිංග ભેදයේ යොදන්නේ. මං හිතනවා ඔයාලට තියදීලා තියෙන ඕනම වාක්‍යයක මෙන්න මේ ප්‍රධාන කොටස් තුන හඳුනගන්න පුළුවන් කියලා. හොඳයි. එහෙමනම් අපි යමු අපේ වාක්‍ය රීති පාඩම දිහාවට. ඔයාලා අහලා තියෙනවද ද්විත්ව උක්ත වාක්‍ය ගැන? වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් උක්ත වෙන නාම පදය අපි ඉස්සෙල්ලම හැඳින්නුවා උක්තය කියලා. හැබැයි සමහර වෙලාවට අවසාන ක්‍රියාවෙන් නාම පද දෙකක් උක්ත වෙන අවස්ථා අපිට හම්බ වෙනවා. උදාහරණයක් විදියට ඔව්හු, ලේඛකයෝ වෙති. ගම්මු අහිංසක ගොවියෝ වෙති. ඔහු දක්ෂ වෙඩික්කරුවෙක් වෙයි. මෙන්න මේ වගේ වාක්‍යක කර්මයක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි අවසාන ක්‍රියාවෙන් උක්ත වන තවත් නාමපදයක් නම් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අවසාන ක්‍රියාව කරන්න මේ දෙන්නම සහය වෙනවා. ඒ වගේම ඒ දෙන්නම එක්කෙනෙක්. ඕහෝම තමයි පුතේ මෙතන ලේඛකයෝ වෙන්නේ. ගම්මු තමයි මෙතන ගොවියෝ වෙන්නේ. ප්‍රධාන උක්තයත් අප්‍රධාන උක්තයත් කියන දෙකම මේ වෙලාවේදී එක්කෙනෙක් විදිහට තමයි අපි සලකන්නේ. එහෙමනම් මේ දෙන්නම වාක්‍යයේ කතෘලා. ඒ වගේ වාක්‍ය අපි හඳුන්වනවා ද්විත්ව උක්ත වාක්‍ය කියලා. මේ වගේ ද්විත්ව උක්ත යෙදෙන අවස්ථා කීපයක් අපිට සිංහල ව්‍යාකරණ තුල දකින්න ලැබෙනවා. අපි ඒයින් කිහිපයක් අධ්‍යයනය කරලා බලමු. සමහර අවස්ථාවලදී වාක්‍යයක් අවසානයි කියලා අඟවන්න යා නැත්නම් යී කියන නිපාතය යොදනවා. ඒ වගේ වෙලාවන් වලදී අවසාන ක්‍රියාව කරන කතෘලා දෙන්නම ඉන්නේ උක්ත රූපයෙන්. උදාහරණයක් විදියට අපි දක්ෂ ශිෂ්‍යයෝය කියන වාක්‍යයේ අපි කියන එකයි ශිෂ්‍යයෝ කියන එකයි දෙකම ඉන්නේ උක්ත ස්වරූපයෙන්. ඇය උපාසිකාවක්ය. මේ වාක්‍යෙත් ඇය කියලා කියන්නේත් උපාසිකාව කියලා කියන්නේත් දෙන්නම උක්ත වෙලා තමයි මෙතන ඉන්නේ. මෙන්න මේ වි අවස්ථාවලදී තමයි අපි කියන්නේ ද්විත්ව උක්ත භාවිතා වෙනවා කියලා. අපි යමු ඊළඟ අවස්ථාවට. ප්‍රශ්නවාචීද නිපාතයේ යෙදෙනකොට, එහෙම නැත්නම් ප්‍රශ්නයක් විමසනකොට අපි කලින් කිව්වා වගේම උක්ත රූපයෙන් තමයි කතෘ යෙදෙන්නේ. ඇය ගුරුවරියක්ද? එතකොට ද නිපාතයේ යෙදিলা තියෙනකොට ඇය සහ ගුරුවරිය කියන දෙකම උක්ත රූපයෙන් තමයි යෙදෙන්නේ. ඔහු පණ්ඩිතයෙක්ද? එතකොට ඔහුත් පණ්ඩිතයෙක් කියන එකත් දෙකම යෙදෙන්නේ උක්ත රූපයෙන්මයි. අපි යමු ඊළඟ අවස්ථාවට. ඔයාලට මතකද පුතේ අපේ ආච්චි අම්මලා අපිට කතන්දර කියලා දුන්නු හැටි? කොහොමද ඒගොල්ලෝ ඒ කතන්දර පටන් ගන්නේ? ඔන්න එකෝමත් එක රටක හිටියලු කියලා තමයි ඒගොල්ලෝ කතන්දර පටන් ගන්නේ. මතකයි නේද? ඒ වගේ ඒවට අපි කියනවා ශ්‍රුති සූචනාර්ථ කියලා. ඒ වගේ වෙලාවටත් අර මං කලින් කියපු රීති අදාළයි. ඒ කියන්නේ කතෘ ඉන්න ඕන උක්ත රූපයෙන්මයි. ඇය ගුරුවරියක් ලු. කොයිම වෙලාවකදීවත් ලු කියන එකට කලින් ගුරුවරියක කියලා යෙදෙන්නේ නැහැ. ඇය ගුරුවරියක් ලු. ඔහු පණ්ඩිතයෙක් ලු. ඇය ශිෂ්‍යාවක් ලු. තවත් සරල විදිහකට බැලුවොත් ආඛ්‍යාතයක් නැතුව යෙදෙන අවස්ථාත් තියෙනවා. උදාහරණයක් විදියට ඇය ගුරුවරියක්, ඔහු පණ්ඩිතයෙක්. මෙන්න මේ වගේ අවස්ථා. හොඳයි, මං ඔයාලට තවත් අලුත් වාක්‍ය රීතියක් කියලා දෙන්න තමයි මේ යන්නේ. ඔයාලා දන්නවද පුතේ ප්‍රශ්නවාචී යෙදුම් කියන්නේ මොනවද කියලා? ඒව තමයි ඇයි, කෙසේද, කවදද, මොනවද ආදී වශයෙන් ප්‍රශ්නයක විමසීම සඳහා යොදන වචන. අන්නේ වචනත් එක්ක බැඳෙන නාමපද තියෙනවනම් ඒවා හැම තිස්සෙම ඉන්නේ පුතේ අනුක්ත රූපයෙන්. උදාහරණයක් විදියට දක්ෂ වෛද්‍යවරයෙකු වන්නේ කෙසේද? එතකොට කෙසේද කියන ප්‍රශ්නවාචී පදයත් එක්ක කොයිම වෙලාවකවත් වෛද්‍යවරයෙක් කියලා භාවිතා වෙන්නේ නැහැ. අපි භාවිතා වෙන්නේ වෛද්‍යවර යෙකු කියලා. ඊළඟට අපි තව නිදසුණක් බලමුකෝ. අප සංවර්ධනය කරා යන්නේ කවදාද? එතකොට ප්‍රශ්නවාචී පදය කවදාද? ඒකෙදි නාම පදේ බවට පත් වෙන්නේ අප, අපි නෙමේ. ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාද? ප්‍රශ්නවාචී පදය මොනවාද? ඒකේ නාම පදය වෙන්නේ ඔවුන් කියන එක. ඒ කියන්නේ කර්තෘ වෙන්නේ ඔවුන් කියන එක. ඒක ඉන්නේ අනුක්ත රූපයෙන්. හොඳයි. අපි යමු තවත් වාක්‍ය රීතියකට. ඔයාලා ඉස්කෝලේ සාහිත්‍ය සමිතියේ වාර්තාව කියවනවා අහලා තියෙනවද? මතකයිද ඒ වාර්තාවේ අන්තිමට ලියන්නේ මොකද්ද කියලා? සභාතුමෝ සතුටින් විසිර ගියාය. කවුද මේ සභාතුමෝ? මම දැන් ඔයාලට කියන්න යන්නේ ආන්නේක භාවිතා වෙන තවත් වාක්‍ය රීතියක් ගැන. තෙමේ, තොමෝ, තුමු. මොනවද? තෙමේ, තොමෝ, තුමු. මෙන්න මේ පද භාවිතාව ගැන තමයි දැන් අපි කතා කරන්නේ. මොනවද මේ පද? මේවට පුතේ අපි කියනවා ප්‍රාණවාචී සර්වනාම උක්ත රූප කියලා. ලොකු ලොකු දේවල් ඕනේ නැහැ. සරලවම මතක තියාගන්නකෝ මෙන්න මෙහෙම. තෙමේ. තෙමේ කියන එක පුරුෂ ලිංග ඒකවචනයක් විදිහට තමයි භාවිතා වෙන්නේ. තොමු. මේක භාවිතා වෙන්නේ ස්ත්‍රී ලිංග ඒකවචනයක් විදිහට. තුමු. මේ අපි කලින් කියපු තෙමේ සහ තොමෝ කියන වචන දෙකටම භාවිතා වෙන බහුවචනය තමයි තුමු. හරියට සරලව ඔයාලා මතක තියාගන්න මේ වචන තුන අපි සාමාන්‍ය භාවිතයේදී ඔහු, ඇය සහ ඔවුන් කියන වචනවලට සමානයි. හේතෙම ක්‍රීඩා කරයි. ඕ තුමෝ ක්‍රීඩා කළාය. ඔහු තුමු ක්‍රීඩා කළහ. මෙන්න මේ විදියට තමයි තෙමේ, තොමෝ, තුමු කියන වචන භාවිතා වෙන්නේ. හැබැයි පුතේ සමහර වෙලාවට මේ වචනත් එක්ක සානාම පද අප්‍රාණවාචී වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි ඒවා ඒක වචන විදිහටම සලකලා ක්‍රියාපදයත් ඒක වචනයෙන්ම තියන්න ඕන කියලා අපි විශේෂයෙන්ම මතක තියාගන්නට ඕනේ. උදාහරණයක් විදිහට සභාතුමු සතුටින් විසිර ගියාය. දැන් මතක් වෙනව නේද ඔයගොල්ලන්ට සමිති වාර්තාව? සූර්යාස්තමේ සිය බලය විහිදුවයි. මෙන්න මේ විදිහට තමයි අපි තෙමේ, තොමෝ, තුමු කියන වචන භාවිතා කරන්නේ. හොඳයි. දුවේ පුතේ අපි තවත් අලුත් වාක්‍ය රීතියකට යමු නේද? මේක හඳුන්වන්නේ ඇත නැත යෝගය කියලා. ආඛ්‍යාතයක්. ඒ කියන්නේ අවසාන ක්‍රියාවක් වෙනුවට ඇත හෝ නැත යෙදෙන විට කර්තෘ උක්ත වෙලා ප්‍රථමා විභක්තිය ගන්නවා. උදාහරණයක් විදියට අපි බලමු. කාර්යාලයේ සේවකයෝ ඇත. පන්තියේ ළමයි නැත. හරිම ලේසි නේද? ඇතකා නැතවලට ඉදිරියෙන් තියෙන කර්තෘ හැමතිස්සෙම ඉන්න ඕන උක්ත රූපයෙන් ප්‍රථමා විභක්තියෙන්. හැබැයි මෙන්න මේ ව්‍යාකරණ රීතියේ තව පොඩි වෙනස් අවස්ථාවක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වාක්‍ය අවසානයේ ඇත හෝ නැත කියලා යෙදෙනකොට ඊට පූර්වයෙන් පූර්වක්‍රියාවක් හරි භාවක්‍රියාවක් හරි යෙදුනොත් කර්තෘ ඉන්න ඕන අනුක්ත රූපයෙන්. ඒ කියන්නේ ඇත නැත යෙදෙනකොට කර්තෘ උක්ත වෙනවා. හැබැයි ඇත නැතවලට ඉදිරියෙන් පූර්වක්‍රියාවක් හෝ භාවක්‍රියාවක් යෙදෙනවා නම් ඒක අනුක්ත රූපයෙන් තමයි තියෙන්නේ. බලමුද කොහොමද ඒක වෙන්නේ කියලා. පන්තියේ ළමයි නැත. ඒ කියන්නේ නැතවලට ඉස්සරහින් පූර්වක්‍රියාවක් හෝ භාවක්‍රියාවක් නැහැ. කෙලින්ම ඉන්නේ කර්තෘ විතරයි. හැබැයි පන්තියේ ළමයින් පැමිණ නැත කිව්වොත් නැතවලට ඉස්සරහින් තියෙනවා පුතේ පැමිණ කියන පූර්වක්‍රියාව. ආන්න ඒ වෙලාවට කර්තෘ ඉන්න ඕන අනුක්ත රූපයෙන්. පන්තියේ ළමයින් පැමිණ නැත. පන්තියේ ළමයි නැත. දැන් ඔයාලට තේරෙන්න ඕන. අපි අනිත් උදාහරණෙත් බලමු නේද? සේවකයන් පැමිණ ඇත. සේවකයෝ ඇත. ඇත කියන එකට ඉස්සරහින් ඇත කියන තැනට ඉස්සරහින් භාවක්‍රියාවක් හෝ පූර්වක්‍රියාවක් යෙදෙනකොට කර්තෘ අනුක්තයි. හොඳයි. ඔය දරුව බලන්න මෙන්න මේ වාක්‍ය දිහා. ආයෙමත් පාරක් ඔයාලට මම මේක චුට්ටක් මතක් කරන්නම්. ළමයි ඇත, ළමයින් පැමිණ නැත. ගුරුවරු ඇත, ගුරුවරුන් පැමිණ නැත. හොඳයි. ඔයාලට මේ නිදසුනෙන් තේරෙන්නට ඇති ඇත නැත යෝගය කොහොමද භාවිතා වෙන්නේ කියලා. ඔයාලට මම තව අලුත් වාක්‍ය රීතියක් කියලා දෙන්න තමයි මේ සූදානම. හැබැයි බබෝ, මේකනම් ඔයාලගේ අවධානය එහෙ මෙහෙ දුවන්නේ නැතුව ඉඳගෙන අහන්න ඕන වාක්‍ය රීතියක්. මේකට අපි කියනවා සංශයාර්ථය කියලා. සමහර වාක්‍ය තියෙනවා පුතේ මොකක් හරි සැකයක්, එහෙමත් නැත්නම් අවිශ්වාසයක්, එහෙමත් නැත්නම් ආරංචියක්, එහෙමත් නැත්නම් වාර්තාවක්, එහෙමත් නැත්නම් සිතීමක් ප්‍රකාශ කරන වාක්‍ය. ඒ කියන්නේ සැකයක්, අවිශ්වාසයක්, ආරංචියක්, වාර්තාවක්, සිතීමක් ප්‍රකාශ කරන වාක්‍ය. මෙන්න මේ වගේ වාක්‍යවලට අපි කියනවා සංශයාර්ථ වාක්‍ය කියලා. ඒ කියන්නේ කිසි දෙයක් නිශ්චිත නොවන, සැක සහිත බව නිරූපණය කරන වාක්‍ය තමයි සංශයාර්ථ වාක්‍ය කියලා කියන්නේ. මෙන්න මේ බලන්නකෝ මේ උදාහරණේ. මේ ඔයාලගේ ගෙදර කට්ටිය නිතරම හිතන දෙයක්. බලමුකෝ. මා විභාගයෙන් සමත් වෙති අම්මා සිතුවාය. මා විභාගයෙන් සමත් වෙති අම්මා සිතුවාය. හැබැයි දරුවනේ, මතක තියාගන්න හොඳින්ම, මම තාම විභාගය සමත්ුනේ නැ. මේ වාක්‍යයට අනුව හොඳද? මම තාම විභාගය සමත්ුනේ නැහැ. ඒ වගේම ඒක අම්මා හිතපු දෙයක් බව. අම්මා තාම හිතනවා මම විභාගයෙන් සමත් වේවි කියලා. නිශ්චිත නැහැ. අන්න ඒ වගේ වාක්‍යවලට තමයි අපි කියන්නේ සංශයාර්ථ වාක්‍ය කියලා. මේ සංශයාර්ථ වාක්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් ප්‍රධාන වාක්‍ය, අනික තමයි අතුරු වාක්‍ය. මම මේ දුන්නු නිදසුනේ ප්‍රධාන වාක්‍ය බවට පත් වෙන්නේ අම්මා සිතුවාය කියන එක. අතුරු වාක්‍ය බවට පත් වෙන්නේ මා විභාගයෙන් සමත් වෙති කියන සැකය, එමත් නැත්නම් අවිශ්වාසය, එමත් නැත්නම් සිතීම ඇතුළත් කොටස. ඒ අනුව ඔයාලා තේරුම් ගන්න ඕන මේ සංශයාර්ථ වාක්‍ය වලින් ප්‍රධාන වාක්‍ය පරිස්සමට කොහොමද තෝරගන්නේ කියලා. ඒක තෝරගත්තට පස්සේ ඒකට සාමාන්‍ය උක්තානුක්ත රීතිය තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ අපේ නිදසුනේ හැටියට ප්‍රධාන වාක්‍ය වෙන්නේ අම්මා සිතුවාය කියන එක. ඒකෙදි අම්මා කියන ස්ත්‍රීලිංග ඒක වචනයට අනුව සිතුවාය කියන ස්ත්‍රීලිංග ආඛ්‍යාතය අපි තියන්නට ඕනේ. හරියට අපි කියන එකෙන් පටන් අරගත්තම මූ කියන එකෙන් අවසන් වෙනවා වගේ. මං ආයෙමත් ඒක ඔයාලට කියන්නම්. අම්මා කියන ස්ත්‍රීලිංග ඒකවචනියට අනුව සිතුවාය කියන ස්ත්‍රීලිංග ආඛ්‍යාතය තියන්නට ඕන. සාමාන්‍ය වාක්‍යයක් විදිහමයි. හැබැයි අතුරු වාක්‍යයේදී කර්තෘ ඉන්නේ පුතේ අනුක්ත රූපයෙන්. අපි හොඳට කල්පනාවෙන් ඉන්න ඕන මේ අතුරු වාක්‍යයේදී. ඒක හරියට පොඩි ඇනෙක්ස් එකක් කුලියට අරන් ඉන්න කෙනෙක් වගේ තමයි මේ අතුරු වාක්‍ය. වැඩි සත්‍යයක් නැහැ. ඒ කියන්නේ අනුක්ත රූපයෙන් තමයි මේ අතුරු වාක්‍යයේ කර්තෘ හැමතිස්සෙම ඉන්නේ. මා, අප, තරුණයන්, ගැහැණියක ආදී වශයෙන්. එතකොට අපේ අතුරු වාක්‍යයේදී අනුක්ත කර්තෘ බවට පත් වෙන්නේ මා. මම නෙමෙයි මා. හොඳයි. ඊළඟ පියවරට යමුකෝ බලන්න අපි. ඊළඟ පියවරේදී අතුරු වාක්‍යයේ කර්තෘ අනුක්ත උනාට පුතේ අවසාන ක්‍රියාව අපි තියන්න ඕනේ ප්‍රථම පුරුෂ බහුවචනයෙන්. එහෙම ප්‍රථම පුරුෂ බහුවචනයෙන් අවසාන ක්‍රියාව තියලා ඒ වාක්‍ය දෙක එකට සම්බන්ධ කරන්නේ හී මගින්. උදාහරණයක් විදිහට මා සමත් වෙති. මා සමත් වෙති. ඇය වේගයෙන් දුවති. ඇය කියලා ඒක වචන වුණාට අවසාන ක්‍රියාව තියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනයෙන්. ගොඩාක් ඔයාලට වරදින තැනක් තමයි මෙන්න මෙතන. බඹරුන් දෂ්ට කරති. ආදී වශයෙන් තමයි මේ අවසාන ක්‍රියාව ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තියන්නේ. ඒ අනුව සංක්ෂිප්ත වාක්‍යවලදී ප්‍රධාන වාක්‍ය සාමාන්‍ය විදිහටත් අතුරු වාක්‍යයේ කර්තෘ අනුක්ත කරලා ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචනේනුත් ලියනවා. මං හිතනවා ඔයාලට මේ කොටස හොඳින් තේරෙන්නට ඇති කියලා. මෙන්න මේ විදිහට තමයි පුතේ සිංහල භාෂාවේ වාක්‍ය රීති පිළිබඳව සඳහන් වෙන්නේ. වාක්‍ය රීති නම් තව ගොඩාක් අපිට ඉගෙන ගන්න තියෙනව නේද? හැබැයි ඒ දැන් නෙමෙයි ඉදිරි පාඩම් වලදී. හොඳයි. එහෙනම් දූල පුතාලා ඔයාලට දීලා තියෙන නිබන්ධනයේ පාඩමට අදාළව අපි සපයලා තියෙන අභ්‍යාසවලට පිළිතුරු ලියන්නට උත්සාහ කරන්නට ඕන. පුළුවන් තරම් පුතේ තනියෙන් වැඩ කරොත් තමයි අපිට මේවයි තියෙන ගැටලු විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ වරදින තැන් නිවැරදි කරගෙන ඉස්සරහට යන්න උත්සාහ කරපු අය තමයි පුතේ ලෝකේ ලස්සන අතකට වෙනස් කරේ. යහපත් අතකට වෙනස් කරේ. ඔයාලටත් දවසක ඒ වගේ උසස් අරමුණු වලට යන්න මේ පුංචි පාඩම උදව්වක් වෙයි කියලා මං හිතනවා. එහෙනම් අලුත් පාඩමක් එක්ක රුහුණු ගුරු ගෙදර වැඩසටහනකින් අපි ආයිමත් දවසක ඕගොල්ලෝ හන්මු වෙන්න පොරොන්දු වෙන්න.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර